රූපවාහිනිය බලනකොට ආයතන දෙකක් එකට ගැට ගැහෙනවා. ඇහැයි කන. ඒ කියන්නේ ඇහැට පේන ගමන්ම සද්දත් ඇහෙනවා. ওই දෙක එක සැරේ වෙනවද? සාමාන්‍ය කෙනා නම් හිතන්නේ එකට වෙනවා කියලා. ටිකක් ගැඹුරින් මේ හිත වැඩ කරන හැටි දන්න අය දන්නවා. හිතේ තියෙන ස්වභාවය තමයි එක මොහොතක එක හිතක්. හිත දෙකක් එක මොහොතේ තියෙන්න බෑ. ඒකට දකින හිත හැදිලා නම් ඒ මොහොතේම ඒ චිත්තක්ෂණයේ අහන හිත තියෙන්න බෑ. නේද? අරක නිරුද්ධ වෙලාමයි අහන හිතක් පහළ වෙන්නේ. ඒක නිරුද්ධ වෙලාමයි ආයේ දකින හිතක් පහළ වෙන්නේ. ඒ වගේම අපිට හිතා ගන්න බැරි තරම් කුඩා කාල පරතරය. මොකද හිතේ වේගයට උපමා කරන්න මේ ලෝකේ දේවල් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ තරම් වේගවත්. ඒකට ඒකෙන් තේරුම් ගන්න මේ හිතා ගන්නත් බැරි තරම් වේගයක් තියෙන එකක් ගැන මේ කතා කරන්නේ නැහැ. ඉතින් මෙහෙම ක්ෂණයක් ගන්නකොට හිත කෝටියක් විතර හටගෙන නැති වෙලා ඉවරයි. ඉතින් ඒව අතර පරතරයක් දැකීමේ හැකියාවක් අපිට නැහැ. ඒ හින්දා අපිට හිතන්නේ ඔක්කොම එක සැරේ වෙනවා කියලා. ඒ වුණාට වෙන්නේ එක මොහොතක එක හිත. ඒක නිරුද්ධ වෙලාමයි තව හිතක් පහළ වෙන්න පුළුවන්. ඒක නිරුද්ධ වෙලාමයි තව හිතක් පහළ වෙන්න පුළුවන්. හරිද? දැන් එක ටොයිලට් එකයි නම් අතන තියෙන්නේ. එක වෙලාවට එක්කෙනා. එයා එළියට එනකම්ම ඉන්න වෙනවා. ඉතින් කොච්චර හදිසි වුණත් කරවන්න දෙයක් නැහැ. හරි. ඉතත් ඒ වගේ. ගන්න කොමාවක් ගන්න. එක මොහොතක එක හිත. ඒක නිරුද්ධ වෙලාමයි තව හිත. පහළට. මේ එහෙම ස්වභාවයක් තියෙනවා. හැබැයි ඕක වේගෙ වැඩි හින්දා අපිට හිතෙනවා මේ ඔය ආයතන දෙක නිමේ හයම එක සැරේ වැඩ කරනවා කියලා හිතෙනවා. ඒක මුලාවක් මිසක් ඇත්ත ඇති හැටි නෙමෙයි. ඇත්ත ඇති හැටි නම් එක මොහොතක එක හිතක්. හිතක් කියන්නේ එක ආයතනයක් එක්ක හටගන්න ඒකේ ක්‍රියාකාරීත්වය. දැන් හෙන් දැකීමෙන් චක්කු විඥාන සිත පහළ වෙන්නේ නේද? දැකීමට තියෙනවා. ඇසීමේදී සෝත විඥාන සම්බන්ධ සිත. ගන්ධ සුවඳේදී ගහන විඥානය සහිත හිත. නේද? අපිට මේ එක හිතයි එක මොහොතක. හිතෙන් හිතනවා නම් මනෝ විඥාන. ඒක පහළ වෙනකොට අනිත් ඒවාට පහළ වෙන්න බෑ. ඒ මොහොතේදී ඒක විතරයි. හැබැයි මේවයි වේගෙ වැඩි හින්දා අපට ඕවා වෙන් කරගන්න හැකියාව නැහැ. අපේ ධර්මතාවය තමයි එක මොහොතක එක හිත. ඒක නිරුද්ධ වෙලාමයි තව හිතකට පහම වෙන්නේ. ඒක අපේ මුලාව හින්දා කරන දෙයක්. ඒ කියන්නේ අපේ ආයතන මුලා කරන්න හරි ලේසි. දැන් ඇහැ මුලා කරන විදිහක් තමයි චිත්‍රපටියක් වෙන්නේ මේක. චිත්‍රපටියේ තියෙන්නේ අර එක රූප රාමු ගොඩක්නේ. පටිය ගත්තොත් නේද? ඕක හෙමින් කරකෙව්වොත් එහෙම රූප පණිනවා එකින් එක. ටිකක් වේගය වැඩි කරගෙන යනකොට අපේ ඇහැට අර ඒව වෙන් කරගන්න බැරි මට්ටමක් එනවා. තත්තරයකට ඒ රූප 25කට වඩා වේගය වැඩි වෙනකොට ෆ්‍රේම්ස් ගන්න වැඩි වෙනකොට ඇහැට වෙන් කරලා දකින්න බැහැ. ඇහැ හිතන්නේ මේ දැන් තනි එක්කෙනෙක් ඔන්න අත හොල්ලනවා කියලා. ඒ වුණාට මේක තියෙන්නේ අර එක එක වෙනස් තැන් වල අප තියෙන රූප ගොඩක්. හරි. එතකොට ඒ ආයතන රවට්ටන්න හරි ලේසි. වේගය වැඩි වෙනකොට ආයතන වලට ඒක වෙන් කරගන්න බෑ. දැන් ඔය ලයිට් එක කියන්නේ ෆ්ලෝරසන්ට් බල්බ් තියෙන අපිව මුලා කිරීමක් තියෙන. අපිට හිතන්නේ එක දිගට එළිය තියනවා කියලා. ක්ෂණයක් ක්ෂණයක් ගානේ අර ආලෝකය තියෙනව නැති වෙනවා. දැන් ඇහැට ඕක වෙන් කරගන්න බැරි තරම් වේගෙන් ඕක වෙනකොට ඇහැයි තනි තනි එළියක් තියෙනවා කියලා. සමහර වෙලාවට දැකලා ඇති එළිය වේගුණ. නේද? ඒක තමයි ඇත්ත සිද්ධිය. පත්තු වෙනව නෙවෙනවා. හැබැයි අපේ ඇහැ ශක්තිමත් නැහැ ඒක දකින්න. හිතත් ශක්තිමත් නැහැ. නුවණින් බැලුවොත් විතරයි ඒක තේින්නේ මෙහෙම සිද්ධියක්. ඒක හදන අය දන්නවා. ඒක හදන අය දන්නවා මේ විදිහේ සිද්ධියක් තමයි මෙතන වෙන්නේ කියලා. ඈ ඒ වගේ තමයි මේ හිතත් අපිට උඩින් පේන්නේ නැහැ මේක වැඩ කරන හැටි. ප්‍රඥාවෙන්මයි බලන්න වෙන්නේ. ඒකට අපි දහම උදව් කරගෙන බලනවා මේක වෙන්නේ මෙහෙමයි කියලා. ඒකට දැන් අපි ප්‍රඥාවෙන් බලනකොට මෙච්චර කල් මුලාවෙන් පිළිගත්ත ටික ටිකෙන් ටික අයින් වෙනවා. ඇත්ත දකින්නකොට ගොරුව අයින් වෙනවා. ওই දෙක එකට වෙන්නේ. නුවණ වැඩිම තුලමයි නුවණ කියන්නේ ප්‍රඥාව වැඩිම තුලමයි මුලාව නැත්තම් මෝහය දුරු වීම තියෙන්නේ. එකක් ඉස්සෙල්ලා ඇති වෙලා අනික පස්සේ එනවා නෙවෙයි. ඈ ඒක ආලෝකයේ ඇති වෙනවා කිව්වත් අඳුර දුරු වෙනවා කිව්වත් ওই දෙකම එකම කරුණ. ඒ දෙකම එකට වෙන්නේ. දැන් සම්මතයේදී අපි පිළිගන්න හැම එකක්ම ලෝකෙට අයිති දේවල්. ඒ බේර ගන්නවා කිව්වොත් ඒක ලෝකෙට අයිති සිද්ධියක් නේ. නුවණින් දැක්මක් නෙමෙයි ලෝකෙට අයිති සම්මතයට අයිති දැක්ම. ඒත් අපි ලෝක උතනින් එහාට යන්නේ දැන් අපි ලෝකෙට අයිති කෙනා කියේ අතන බෙරකාරයෙක් ඉන්නා බෙරයක් ගන්නවා. ඔක ධර්මයක් දැනගන්න ඕනේ ඔය ටික කියන්නේ. ඒ ලෝකෙට අයිතිද? ධර්මයෙන් අපි කොහොමද දකින්නේ? සත්‍යයක්
කියලා
කිව්වොත්. ඒක දැනගත්තේ කොහොමද කියලා හොයන්න. හිත කිව්ව කලියට පිළිගන්නේ නැහැ. නේද? ඒ දැනගත්තේයි සත්‍යය හුණා හින්දා. මේකට කන් ඇහෙන්නේ නැති කෙනෙක් හිටියොත් එයා දන්නේ නැහැ අතන පෙර ගහනවා කියලා. අනිවාර්යෙන්ම සද්දය ඇහුන නිසා හිත කියපු දෙයක්. දැන් ඔය සද්දේ තියනවාද මේ මේ බෙරයක් බෙරයක් කියන? නැහැ. ඒ සද්දේ තියෙන හැකියාව, ඒ කියන්නේ කනට තියෙන හැකියාව තමයි අනිත් සද්ද වලින් ඒ සද්ද වෙන් කරලා දෙන එක. නේද? දැන් මම කතා කරන සද්දෙන් අර සද්දේ වෙන් කරන හැකියාවක් කනට තියෙනවා. හැබැයි ඒක මොකද්ද කියන හැකියාව කනට නැහැ. එයා මොනවද කියලා ලේබල් කරන්නේ කවුද? සිත. මනෝවිද්‍යාව. මේක සෝතායතනෙ වැඩක් නෙමෙයි. සෝතායතනෙට පුළුවන් මෙන්න මේ ආකාරයේ සද්දයක් තියෙනවා. ඒ ආකාරයේ සද්දේ වෙන් කරලා දෙන ගතිය තමයි සද්ද සංඥාව කියන්නේ. සද්ද සංඥාවක් කරන් දෙන එක විතරයි කනට පුළුවන්. අනිත් සද්ද වලින් මේ සද්දෙ වෙන් කරලා දෙන එක. ඒකට කියනවා සද්ද සංඥා කියලා. දැන් එහෙනම් මොකද වෙන්නේ? රූප සංඥාවක් කරන් දෙනවා. එතකොට එක රූපයක තියෙන වර්ණ සටහනෙන් අනිත් රූපයක තියෙන වර්ණ සටහන දෙක වෙන් කරලා දීමේ හැකියාවක් ඇති. ඒ වර්ණ සංඥාවක් කරන් දීමේ හැකියාව විතරයි ඇහැට තියෙන්නේ. ඒක මොකද්ද කියන හැකියාවක් ඇහැට නැහැ. අනිත් ඒවායින් වෙන් කරලා දීමේ හැකියාවක් තියෙනවා. ඒකයි සංඥාව කියන්නේ. එහෙනම් අනිත් ඒ සමාන සමාන කියන්නේ වර්ණ වලින් යම් කිසි දෙයක් වෙන් කරලා දීමේ හැකියාව ඇහැට තියෙනවා. දැන් ශබ්ද ටිකක්ම අපි සමාන ශබ්ද කියලා ගත්තොත් ඒ ශබ්ද එකකට එකක් වෙන් කරලා දීමේ හැකියාව කනට තියෙනවා. ඒකට කියනවා ශබ්ද සංඥා. දැන් ගඳ සුවඳ කියන ටික ගත්තහම ඒවයි එක එක ස්වභාව වෙන් කරලා දෙන ගතිය තියෙන්නේ නාසයට. ඝාන සංඥා කියනවා. සංඥාවේ නෑ ඒක මොකක්ද කියන්නේ? ඒ જાති අනිත් ඒවායින් මේක වෙන් කිරීමේ හැකියාවක් තියෙනවා. දිවට පුළුවන් රස જાති ඔක්කොගෙන්ම ඒකේ ආවේනික ගතියක් වෙන් කරලා දෙන්න. රස සංඥා දැන් ලුණු රස කියන එක කියන්න දිවට බෑ. හැබැයි වෙන රසකින් ලුණු රස වෙන් කරලා දීමේ හැකියාව තියෙනවා දිවට. ඒක ලුණු රස කියලා කියන එක හිතේ වැඩ. මේ දැනෙන්නේ ලුණු රස කියන එක පරණ අත්දැකීමකුත් උතෙන්ට ගාලා එකතු කරලා කියන කතාව. ඒ මොහොතේ ඒ අවයවෙන් අරන් දෙන්නේ ඒකට ආවේනික සංඥාවක් විතරයි. ඒ කියන්නේ ඒක අත්දකින අනිත් ටිකෙන් මේක වෙන් කරලා දෙනවා. වෙන් කරලා දෙන ගතියට කියනවා සංඥා කියලා. අපේ කාය ආයතනෙට පුළුවන් මේ ස්පර්ශ වෙන ස්වභාවන් ටිකෙන් මේ ස්පර්ශ වෙන එක වෙන් කරලා දෙන්න. ඒකට ආවේනික සංඥාවක් දෙන්න. ඈ? ඒකේ පොට්ටබ්බ සංඥාව. ඒකට නම් දෙන එක කාය ආයතනයට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. කාය ආයතනයට පුළුවන් ඒ ආකාර පොට්ටබ්බ සංඥා ටික අරන් දෙන එක විතරයි. තේරුණාද? දැන් වස්නේ දැනෙනකොට එක පොට්ටබ්බ සංඥාවක්. සීතල දැනෙනකොට තව පොට්ටබ්බ සංඥාවක්. මේ වස්නේ සීතල කතාවක් ඒ සංඥාවේ නෑ. අරකට වඩා මේක වෙනස් කියන කතාව විතරයි ඒකට කියන්න පුළුවන්.
දැනීමක් විතරයි.
දැනීම. දැනීම අනිත් දැනීමෙන් වෙන් කරනවා. ඒ එකකින් ಜಾති දෙකක් දැනෙනවා නම් අරකේ මේකේ වෙනසක් වෙනවා. ඔව්. ඒ ආයතනෙන් දෙන්න පුළුවන් ඒ ආකාරයේ දැනීමක් විතරයි. කනෙන් දෙන්න පුළුවන් ශබ්ද ගැන දැනීමක් විතරයි. එකෙන සංඥා මාත්‍රයක් විතරයි. ඔව් මොනවා හරි දැනගත්තා නම් දැනගන්නේ කවුද? විඥානය. මේ දැනගන්න ස්වභාවයට කියනවා විඥානය කියලා. විඥානයට පණිවිඩ දෙන කට්ටිය තමයි මේගොල්ලෝ. ඇහැ නිසා නම් දැනගන්නේ ඒ විඥානේ චක්කු විඥානේ. එතකොට ඇහෙන් දෙන්න පුළුවන් මොන සංඥාද? වර්ණ සංඥා විතරයි. ඒ කියන්නේ රූපයක් පිළිබඳ වර්ණ සංඥාවක් දෙන්න විතරයි ඇහැට පුළුවන්. රූපයක් පිළිබඳ ශබ්ද සංඥාවක් අරන් දෙන්න විතරයි කනට පුළුවන්. සංඥා මාත්‍රයි. පිළිබඳ කතාව අපේ තේරුම් ගැනීමට කිව්ව මිසක් ඒ සංඥාවේ නෑ නේද? සත්‍ය සංඥා මාත්‍රයක් අරන් දෙන එක විතරයි කනට පුළුවන්. කාටද අරන් දෙන්නේ? විඥාණයට. විඥාණයට දැනගන්න සංඥාවක් අරන් දෙන්න. ඈ?
වර්ණයේ හැඩයයි දෙකම
හැඩේ කියලා ඉතින් ඕනනම් දාගන්න පුළුවන් සංඥාවක් තමයි අරන් දෙන්නේ. වෙන් කරන ගතියක්. ඒකට අත්දකින්න පුළුවන් අනිත් ඒවායින් මේක වෙන් කරන ගතියක්. පැහැදිලිද?
දැන් සර් මේදී අපි හුඟක් දවස් සාකච්ඡා කරලා තිනවා. ඔතනින් දැන් අපිට කරගටිපු දේ අර මනෝ විඤ්ඤාණයට බද්ධ නොවි දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං උතේ මුත මත්තං විඤ්ඤාණ විඤ්ඤාණ මත්තං කියන තැනට අපි කොහොමද මනස ප්‍රායෝගික කරගන්නේ? එහෙම නැත්නම් අපි පරිවිපාස්කන්ද ඇතිලා සසර ගමනේ යනවා. ඒ නිසා මෙතනින් අපිට නවත්තාගෙන කරගතිතු ප්‍රායෝගික ක්‍රමවේදය කොහොමද කරගන්න ඕනි කියන තැනට අපි සාකච්ඡා කරගත්තා නම් මම හිතනවා දැන් මේකේ අපි සාකච්ඡා කරලා දිනවා.
මෙහෙම නිතරම කොච්චර සාකච්ඡා කළත් අවබෝධය නෑ කයි ප්‍රශ්න තියෙන්නේ. ඒ හොයන්න ඕනේ. දැන් මනෝ විඤ්ඤාණය ආවේ පැවැත්මක් දීපු හින්ද මොකකටද ප්‍රයත්නක් දුන්නේ? ප්‍රයත්නක් දුන්නා නම් ප්‍රයත්නක් දුන්නේ මොකකටද? ප්‍රයත්නක් දුන්නා කියන්නේ නිත්‍ය කළා. නිත්‍ය කළේ මොකද්ද? සංඥා නිත්‍ය කළා. අබ්බේ අනිත්‍ය දෙය තමයි නිත්‍ය කරලා තියෙන්නේ. මොකද්ද මේ නිත්‍ය කරපු දේ අඳුරගන්න එපයි ඉස්සෙල්ලා මේ මොනවටද අපි අහු වෙලා තියෙන්නේ කියන්නේ. දැන් සංඥාවක් අපි කියමු මීට මොහොතකට කලින් අපි ඇහෙන් අරන් දුන්නා හරකරේ රූප සංඥා වර්ණ සංඥා. ඒ සංඥාව දැන් තියෙනවද? නැහැ. ඒක අනිත්‍යයි කියලා දන්නේ නැහැ. එහෙනම් තමයි මීට කලින් සද්දයක් ඇහුණා. ඒක දැන් තියෙනවා. ඒක අනිත්‍යයි කියලා දන්නවා. ඊයේ එන ගමන් කාට හරි බැන්නා. ඒක දැන් තියෙනවා. ඒක පන්නේ. ඒක ඉවර නම් කොහමද ඉතින් ඒක ඉවරයි? ඒක තමයි මම කියන්නේ. මේ බැන්න උපාදාන වෙලා නැහැ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ නේද? ඊයේ මදුරුවෙක් මැරුවා. ඒක ඉවරයි අනිත්‍ය. ප්‍රශ්නයක් නැහැ. දැන් කරන්න දෙයක් තියෙන එච්චරම තමයි. ඒකත් තව ටික තියෙනවා. ඒකමයි පහුගිය දෙයක් නේ අනිත්. එහෙම නේ.
දැන් සම මෙහෙම සිදුවීමකුත් තියෙනවා. දැන් මේ මොහොතේ මම කියනවා නම් යෝනිසුමන් සිතාරයපසුන් නෝමෙන් වැඩිමත අසාමිත්‍යයි, රූපයනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි කියලා කියනවා නම් මගේ එතකොට දැන් මේ වෙලාවල කියන්නේ මනෝ විඥාන. ඒ නිසා ඒ ශනේත් ඇත්ත වශයෙන්ම කියන
මනෝවිඥානේ වැඩ කරන
නිසා
අරම කොහොමද අනිත්‍යන්නේ? ඒක තමයි මම කියන්නේ. ඕක දැන් බැලුවත් නැතත් ඔබ
අනිත්‍යයිනේ. ඒක තමයි මම කියන්නේ.
ඒ වෙලාව ඉවරයි.
මනෝවිඥානේ වැඩ කරන්නේ. එතකොට මනෝවිඥානේ
මොකක් වැඩ කළත් ඒක දැන් වෙලා ඉවරයි. මොකක්ද ප්‍රශ්නේ ඒකට? අනිත්‍යය
කියලා
කියන්නේ අනිත්‍ය. දැනගත්තා හෝ නැදැනගත්තා හෝ ඒක අනිත්‍යයිනේ. ඒ වෙලා ඉවරයිනේ. අනිත්‍ය කතාවත් ඇත්තට තියෙනවා. දැන් ඒක වෙලා ඉවරයි. ආයේ ඒක වැදලා ගන්න පුළුවන්ද? බැ. දැන් ඔය කියන්නේ දැන් ඥානය ගැන දැනුමක් නේද? ඒක දැනගත්තේ කවුද? ඒක තමයි මම අහන්නේ. දැන් අපි කියන කතාව එහෙම දෙයක් දැනගෙන තියෙනවනේ. ඒ කියන්නේ දැනගත්තු දෙයක් නේද?
ඔව් දැනගත්ත දෙයක්. වැරදි ආවෝදයක් තුල මේ ජීවත් වෙන අපි කැමති දෙන්නේ.
හරි ඒක හරි හෝ වැරදි හෝ දාන්නේ දැන් දැනගත්තු දෙයනේ දාන්න හදන්නේ.
ඔව් අනේ ඒක තමයි කියන්නේ. දැන් නමුත් ඥානෙ නෝ.
හරි දැන් ඥානෙ කියලා දෙයක් හිතාගෙන ඉන්නානේ මේක තමයි ඥානෙ මේක තමයි විඥානෙ නේද ඔය දැන් මේ අහන්නේ මේ කියන එක අහගෙන ඒකට උත්තරේ දෙන්න තමයි කියන දේ ඥානය කියලා එකක් ගැන කියනවා විඥානය කියලා එකක් ගැන කියනවා මේ කියපු දේ ගැන නෙමෙයි කියන්නේ ඒ જાති දෙකක් තියෙනවා කිව්වොත් පැවටිලා දැනගන්න දේ අපි විඥානය කියන්නේ ඇත්ත ඇති හැටි දැනගන්න එක ඥානය කියන්නේ ওই දෙක ගැනම දැන් අදහසක් තියෙනවනේ. පැවටීම කියලා එක අදහසක් තියෙනවා. පොඩ අහගන්න. කියනවට වඩා අහගන්න පුරුදු වෙන්න. දැන් විඥාණය කියලා එකක් ගැන අදහසක් තියෙනවා. ඥාණය කියලා එකක් ගැන අදහසක් තියෙනවා. නේද? විඥාණය කියන්නේ මුලා වෙලා දැනගත්ත එක. ඥාණය කියන්නේ ඇත්ත ඇති හැටි දැනගත්ත එක. දැනට ඔය දෙක ගැනම දැන් යම් කිසි දැනුමක් තියනවනේ අවබෝධයක්. ඒ හින්දා නේද කතා කරන්නේ නේද? ඔව්. ඒ දෙක දැනගත්තේ කවුද? මම ප්‍රශ්න කරන්නම්. තමන්ගෙන්ම ප්‍රශ්න කරන්නම්. විඥානය දැනගෙන තියෙන. ඥානය කියලා දැනගෙන තියෙන්නේ විඥානය නේද? විඥානය කියලා දැනගෙන තියෙන්නේ විඥානය.
සබෑරසම ඥානය පිළිබඳ අවබෝධයක් අපිට නැහැ. ඒකද අර නැවැන්ත පොත්පත් වලින් නිසා ධර්මශ්‍රවණින් ලබාගත් දැනුම නිසා ඥානය පිළිබඳ අවබෝධයක් නැහැ. අර වචන පාවිච්චි කළා අපි ඒක කියන ඥානය පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් අපෙන් ප්‍රශ්නිකුත්
නැහැ.
ඒක දැන් අපි
උත්සාහ කරන්න ඕන මේ අඳුර ගන්න. දන්න ටිකක් මොකක්ද කියලා අඳුර ගන්නවා.
ඒක
තමයි සරලම. මොකද ඔය දන්න ටික හරිනා නම් ඇත්ත ඇති හිටි උනා නම් තව කරන්න දෙයක්
නැහැ.
ඒක තමයි අපි සාකච්ඡාවක් කරන්න ඕන දැන් මුලින්ම පිළිගන්න ඕන අපි දන්න දෙයක් තියෙනවා. ඔච්චර කල් දැනගත්ත දෙයක් තියෙනවා. ඒක නෑ කියනව නෙවෙයි. ඊ දැනගත්තේ අපි කියන බුදුහාමුදුරු දේශනා කරපු දෙයම නම් හරියටම අපි දැනගෙන තියෙන්නේ. වක් කරන්න දෙයක් ඉතුරු වෙන්න බෑ. ඒත් මේ දැන ගැනීමේ මොකද්ද අඩුවක් තියෙන හින්දා තමයි මේ තවත් හොයන්න වෙලා තියෙන්නේ. තන මොකද්ද උතන තියෙන පරතරය කියන එක අඳුර ගන්නවා ඈ ඔව් ඒ දැන් වචන දෙකක් ප්‍රධාන වශයෙන් තියෙනවා ඥානතෝ පස්සතෝ කියන ඥානතෝ කියන්නේ ඔය අහලා දැනගන්න ටික අහලා කිව්වහන් කීවලා වෙන්න පුළුවන් පොරෙලා වෙන්න පුළුවන් කොහෙන් හරි පිටින් ගත්තු දැනුමක් තියෙනවා නේද ඥානත එතකොට දැන් ඔක තේරුම් ගන්න තවත් පහසුයි දැන් අපි යන මොකක් හරි අහලා හරි කියෝලා හරි දැනගත්තා කියන්නේ අපි ඔක තව කෙනෙකුට කියන්න යනකොට කියන්න වෙන්නේ අන්න අරයා මෙහෙම මේ විදිහේ දෙයක් කිව්වා කියලා වෙන කෙනෙක්ගේ අදහසක් නේද තව කෙනෙකුට කියන්න ඒකතිය ඥානත මම අර ස්වාමීන් වහන්සේගෙන් මෙන්න මෙහෙම අහුවා මේ පොතේ මෙහෙම තිබුණා කියලා කියන්නේ. නැත්නම් මේ වැඩසටහනේදී මෙහෙම අහුවා කියලා තව කාට හරි කියන්නේ. ඒක අර තවන්ට ගැන තිබ්බම දාගන්න. තව කෙනෙක්ගේ දැනුවක් අරන් යනවා. නේද? තමන් අර පුලි වාහනයක් වගේ. බඩු ටිකක් තියෙන කෙනෙක්. ඒක යලා යත් නෑ. නේද? තමන් අරන් යනවා විතර. ඒක තමන්ට ප්‍රයෝජනයක් නෑ. හැබැයි ඒක පටන් ගැනීම වේ. ඥානතු කියන මට්ටම. ඊළඟට ඕක ගැන මෙනෙහි කරලා තමන්ට දැක්මක් ගන්න පුළුවන් මේ කියපු දේ හරි අහපු දේ හරි මේක මොකද්ද මොකද්ද කියලා. ඒ හිතනකොට ප්‍රශ්න කරනකොට විමසනකොට නුවණින් බලනකොට මම කියන්න පුළුවන් වෙන මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මෙහෙම කියලා තව කෙනෙකුට කියන්න පුළුවන්. දැන් කියන්නේ මේක කවුරුත් කියපු හින්දා නෙමෙයි. මේක මට මෙන්න මෙහෙම පේනවා නේ මේ මේක මෙහෙම. මෙහෙම වනි කියලා.
තමම අපිට
කරන්න පුළුවන්. ඒක තමන්ගේ දැක්මක් එතකොට. එතකොට පස්සතෝ මට. ඥානතෝ පස්සතෝ. එතකොට ඒක තමන්ගේ දැක්ම. නේද? තමන්ගේ දැක්ම වුණාට තාම තමන් ඉන්නව නේද දකින්න. එතකොට ඒ ඥානතෝ පස්සතෝ කියන්නේ තාම නිවන් දැක්ක නෙමෙයි මාර්ගඵල ලැබුවා නෙමෙයි. සෝවාන් වුණාවත් නෙමෙයි. හරි? හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ධර්මය ඥානතෝ පස්සතෝ කෙනාට තමයි ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන්. න ඥානතෝ න පස්සතෝ අහලක් නැති දැකලක් නැති කෙනාට මේ අශ්‍රව ප්‍රහාණය දේශනා කරන්නෙත් නැහැ. මොකද ඒක කරන්න බැරි ගැට. එතකොට අහල දකින් නැති කෙනාට මාර්ගයක් කියනවා කියන එක තේරුමක් නැති වෙනවා. ඉස්සෙල්ලා ඒ කියන්නේ මෙහෙම දෙයක් තියනවා කියලා කියනවා. ඊළඟට ඒ එයාගේ නුවණක් තියෙන්න ඕනේ ඒක තමන්ගේ දැක්මක් කරගන්න. ඊට පස්සේ තමයි ඒකේ ප්‍රයෝජනය ගන්නවද නැද්ද කියන එක මාර්ගයේ වඩනවා කියන එක යෙදෙන්නේ. සම්මර්ෂණය කරනකොට දැක්මයි. නිකන් අහගෙන ඉඳලා ඔබ මතක තියාගත්තට දැක්මයි නැහැ. ඒ කටපාඩම් කරගෙන මේක මතක තියනකම් කියත හැකියි. කවදා හරි අමතක වුණහම ඉවරයි.
ඒ
කොහොමද විභාගෙට උත්තර ලියන්නේ? ඔව්. දැන් ඒ කාලේ විභාගෙට උත්තර ලියපුවා සමහර විට දැන් ඉතින් මොකුත් මතක නැහැ. නේද?
කියන්නේ පටිච්ච සම්පදාය
මතක තියෙන ආයේ ඔබ කියෝ කියෝ ඉතින් උත්සාහයක් ගන්න වෙනවා නේද? එහෙම නොකළොත් දන්නේ නැතුව ඔබ ඊළඟට කියන අනේ මට මතක නැහැ නේද? නේද? හා? දැක්ම කියන එක මතකය නෙවෙයි. නෑ අපි මතක තියාගෙන කියන එක දැක්ම නෙවෙයි. ඒක අර මේ පොතේ මෙහෙම තිබුණා කියලා ඔන්න දැන් මතක තියෙනවා. දැන් ඔයගොල්ලෝ නිවුස් බලන්නේ ඕකටනේ. ඉස්සෙල්ලම නිවුස් එක අහුගහන් තව කෙනෙකුට කියන්න එයා දැනගන්න කලින් මේක කියන්න. දැක්මක් නෙමෙයි අර මතක තියාගෙන ඉන්න ටික වමාරනවා ගිහිල්ලා කොහෙන් හරි එකතු කරගත්ත ටික එළියට දාන එතන ඉන්නේ මාන්නයක් නිසා දැක්මක් වැඩෙන්නේ නැහැ අයියට හිතේ මන් දන්නවා ඔයාට වඩා ඔන්න අහගන්න මේ වැඩෙන්නේ මොකද්ද මාන්නේ දකින්නවා කියන එක ඊට වෙනස් දෙයක්. ඒක තමයි. ඥානතෝ කියන එක ඊළඟට පස්සතෝ ගතියට ගන්නවා. ඒක එක්තරා විදිහක අවබෝධයක්. හැබැයි ඒක අර ප්‍රත්‍යක්ෂව දැකීමක් නෙමෙයි. ඒක මාර්ගඵල ලැබීම නෙමෙයි. සම්මාදිට්ඨිය ඇති කරගන්න අවශ්‍ය වෙනවා. සම්මාදිට්ඨිය කියන්නේ මාර්ගඵල නෙමෙයි මාර්ගය පටන් ගන්න තැන. සම්මාදිට්ඨිය කියන්නේ අරියෂ්ටාංගික මාර්ගයේ පළවෙනි එකනේ. එතකොට ලෝකෝත්තර මාර්ගයේ පටන් ගන්න තැන තමයි සම්මාදිට්ඨිය. නේද?
ස්ටාර්ට් එක.
ඒක ඇති කරගන්න ඥානතෝ පස්සතෝ කියන දෙක අවශ්‍ය වෙනවා. සම්මාදිට්ඨිය තියුණා කියන්නේ තාම සෝවන් වුණා නෙවෙයි. සෝවන් වෙන මාර්ගයට වැටෙනවා. හරි. එතකොට අපි ඥානතෝ පස්සතෝ වෙන්න ඕන මොනවයිද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සාමාන්‍ය කෙනා චක්කුම් භික්කවේ අජානං අපස්සං යථා භූතං. මේ යථාභූත ස්වභාවය ගැනයි ඔය කියන්නේ ඇත්ත ඇති හැටි. යථාභූත කියන්නේ ඇත්ත ඇති හැටි. එතකොට අචානං අපස්සං යථාභූතං. මේ ඇහැ ගැන චක්කුම් වික්කවේ අචානං අපස්සං යථාභූතං. ඇත්ත ඇති හැටි අහලත් නැහැ දැකලත් නැහැ. රූපං අචානං අපස්සං යථාභූතං. රූපේ ඇහැ නිසා දැනගන්න රූප ගැන දැන් කියන්නේ. අචානං අපස්සං යථාභූතං. චක්කු විඥානං අජානං අපස්සං යථාභූතං චක්කු සම්පස්සං අජානං අපස්සං යථාභූතං මේ චක්කු විඥානයේ මේ චක්කු සම්පස්සේ නිසා යම්කිසි වේදනාවක් හටගනීද ඒ වේදනාව සුඛ වෙන්න පුළුවා දුක්ඛ වෙන්න පුළුවා දුක්ඛම සුඛ වෙන්න පුළුවා ඔන්න ඔය වේදනාවත් අජානං අපස්සං යථාභූතං මෙහෙම කෙනා ඔය කියපු දේවල් ගැන කියන්නේ මොනවාද කියපු දේවල් ඇහැ රූපය විඥාණය පස්සය වේදනාව යාති පහක් කිව්වා නේ ඇහැ රූපය විඥාණය පස්සය වේදනාව ඒව ගැන ඇත්ත ඇති හැටි අහලත් නැහැ දැකලත් නැහැ එහෙම කෙනාට මොකද වෙන්නේ? ඒව ගැන ඇලෙනවා, බැඳෙනවා, සතුටු වෙනවා, සිහි මුලා වෙනවා. ඒ වචන ටිකක් දැනෙනවා නේ. සිහි මුලා වෙනවා. ඒ කියන්නේ ඇහැ ගැන සිහි මුලා වෙනවා. රූපය ගැන සිහි මුලා වෙනවා. විඥානය ගැන සිහි මුලා වෙනවා. සිහි මුලා වුණහම මොකද වෙන්නේ? මොකද වෙන්නේ සිහි මුලා නම්? කෙනෙක් සිහි මුලා වුණහම මොකද වෙන්නේ? දන්නේ නැහැ සිහි මුලා සිහි මුලා වුණහම මොනවා වෙයිද? සිහි මුලා වුණහම මොනවා වෙයිද? සිහි මුලා වුණහම මොන වගේ වෙයිද හැසිරෙන්නේ? සිහි මුලා වුණහම මොනවද වෙන්නේ කියලා කියන්නේ අපි තිස්සෙක්ගෙන් ඇහුවොත් සිහි මුලා වුණහම කොහොමද දැනෙන්නේ මොනවද කියන්නේ ඒකම තමයි දැන් මම අහන ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙන්නේ නැත්තේ ඒකයි සිහි මුලා වුණා මොන වගේ වීද හදන්න ඒකට උත්තරේ නෙමෙයි කියන්නේ වෙන වෙන උත්තර
සිහි මුලා වුණා සත්‍ය එයාට අවබෝධ නැතිව සත්‍ය වැහෙනවා ඇත්ත ඇත්තට නොපෙනෙන නෑ
ඔව් ඒක තමයි විදිහට සිහි මුලා වීම කියන්නේ ඇත්ත ඇති හැටියට පේන්නේ. ඒත් ඒකේ තේරුම නෙමෙයි මම අහුවේ. සිහි මුලා වුණහම මොන වගේ වෙයිද? ක්‍රියා කරන්නේ මොන වගේද? අපි හිතමු ඇහැ ගැන සිහි මුලා වුණා. නැත්නම් රූපය ඇහෙන් දැනගන්න රූපය ගැන සිහි මුලා වුණා කියමු.
එයා ඒක බාර ගන්නවා මේ
සොයාගෙන යනවා සර්.
වාසිය පැත්තට මුලා වුණා රූපේ නිසා යා
රූපේ පැහැදිලි
සංඥාවක් ඇති කර ගන්නවා
කැලෙනවා බැඳෙනවා
ඒක
රස ගන්න ඔය හින්දා තමයි සිහි මුලා වෙනවා කිව්වේ මං අහන්නේ සිහි මුලා වුණාට පස්සේ මොකද වෙන්නේ සිහි මුලා වුණහම වෙන දේ තමයි
ගමන් දන්නේ නැහැ කරන දේක් තේරෙන්නේ
සිහි මුලා වෙනවා කියන්නේ අභූත ඥානෙ නෑ ඒ නිසා කියන සසර ගමන යනවා
සිහි මුලා වුණහම වෙන්නේ ඒකේ ආස්වාදය අනුව ජීවත් වෙනවා ආස්වාදාන පස්සේ විහෙරද
ඒක තමයි
සිහි මුලා වීමේ ප්‍රතිඵලය තමයි ආස්වාදාන පස්සේ විහෙරද ආස්වාදය අනුව ජීවත් වෙනවා දැන් රූපයේ සිහි මුලා වුණහම ඒකේ ආස්වාදය අනුව ජීවත් වෙනවා ආස්වාදාන පස්සේ විහෙරද එතකොට මොකද වෙන්නේ ආස්වාදයක් තියෙන දෙයට අපිට වෙන්නේ එළියම තණ්හා තණ්හා පවද්දති තණ්හාව වර්ධනය වෙනවා ආස්වාදයන් පස්සේ විහෙරති වෙනකොට ඒකේ තණ්හාව වැඩි වෙනවා හරි වර්ධනය වෙනවා තණ්හා පවද්දති එතකොට සිහි මුලා වෙනවා සිහි මුලා වුණහන් ආස්වාදයන් වල ජීවත් වෙනවා ආස්වාදයන් පස්සේ විහෙරති එතකොට තණ්හාව වැඩෙනවා එතකොට වෙන ප්‍රතිඵල ටිකක් කියනවා පංච උපාදාන ස්කන්ධ තව තව රැස් කරනවා ආය ආය රැස් කරනවා ආයතින් පංච උපාදාන ස්කන්ධා උපචයං ගච්ඡති නැවත නැවත පංච උපාදාන ස්කන්ධ රැස් කර කර
යනවා
දැන් මේ මොකක් වුණාමද ඇහැ රූපය ඇත්ත ඇති හැටි අහලත් නැහැ දන්නේ දැකලා අජානං අපස්සං යථාභූත ඇහැගෙනයි රූපෙගෙනයි එහෙම කෙනා ඒකේ ඇලෙනවා බැඳෙනවා
රස ගන්නවා
සිහි මුලා වෙනවා සිහි මුලා වීම තමයි අතන වැදගත් වෙන්නේ සිහි මුලා වුණහම මොකද වෙන්නේ ඒකේ ආස්වාදය ආස්වාදයන් පස්සේ විහෙරති එතකොට තණ්හා පවද්දති ආයතින් පංච උපාදාන කංගා උපචය ගච්ඡ. එතකොට ඔය අනිත් කීප ටික වෙනවා සසර යනවායි අරමනේවා දුක් වෙනවා. පංච උපාදාන ස්තම්භය ගැන දුක් නේ. නේද? දුක් රස කරනවා අරමනේවා ටික සේරම. එතකොට ඕක ධර්මයක් අහලා දැක්කේ නැති කෙනාගේ තත්ත්වය. අපේ නෙමෙයි නේ. උත්තරේ දෙන්න
අපි කීපක්
සම්මාන තවන්ට පුළුවන් වෙන්න උත්තරේ
සම්පූර්ණයෙන්
ඊළඟට දැන් ඔය ධර්මය අහලා දැකලා නැති කෙනාගෙන අහපු දැකපු කෙනාගේ තත්ත්වය බුදුහාමුදුරු වෙන්නවා චක්කුම් වික්‍රේ නැත්නම් රූපං ඥානං පස්සං යථා භූතං ඇත්ත ඇති හැටි අහලා දැකපු කෙනාට මොකද වෙන්නේ එයා එකේ සතුටු වෙන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ, ඒක දැස ගන්නෑ. ප්‍රධාන දේ තමයි ඒකේ සිහි මුලා වෙන්නේ.
එයා අත්හැරීමක් කරනවා.
සිහි මුලා වෙන්නේ. ඇත්ත ඇති හැටි අහලා දැකපු කෙනා. සිහි මුලා වෙන්නේ නැති වෙනකොට එයා ආදීනවණු පස්සී විහෙරති. සිහි මුලා වුණත් ආසාදානු පස්සී විහෙරති. සිහි මුලා වෙන්නේ නැත්නම් ආදීනවාන් පස්සේ විහෙරේ කි මොනවයිද ඇසේ රූපේ හරි එතකොට එයාගේ තණ්හාව වැඩෙන්නේ නැහැ ආදීනවාන් පස්සේ විහෙරේ කි එතකොට රූපය කෙරෙහි තණ්හාව වැඩෙන්නේ නැහැ තණ්හාව වැඩෙන්නේ නැති වෙනකොට පංච උපාදාන ස්කන්ධ ආය ආයේ රැස් කරන්නේ නැහැ. ඉස්සෙල්ලා කිය උපචයං ගච්ඡති දැන් කියනවා අපචයං ගච්ඡති. ආයතින් පංච උපාදාන ස්කන්ධ අපචයං දැන් අපි බලමු ඇහි රූපේ අපි ඇත්ත ඇහිටි අහලා දැකලාද ඉන්නේ ඥානං පස්සං යථා භූතංද අඥානං පස්සං යථා භූතංද අපෙන් තමයි සසරේ යනවද සසරෙන් ගැලවෙන මාර්ගයේ ඉන්නවද කියලා තමන්ට තේරුම් ගන්න පුළුවන් ඒක තමන්ටම තමන්ම චෙක් කර ගන්න පුළුවන් ඥාන පස්සන් යථා භූත. දැන් අපි ඇහැ ගැන දන්නවද? දන්නේ මොනවද? හැමෝම දන්න දෙයක් තියෙනවා. ඒක එතකොට යථා භූත ස්වභාවයේද නැද්ද? කියන්නේ. ඇහැ ගැන දන්නවද? ඇහක් තියෙනවා කියලා දන්නවද? නැත්නම් කතා කරන්න දෙයක්
නැහැ.
ඒ ශරණයක් තුළ ඇතුළත් මේ කොන්න කවුද ඉස්සෙල්ලා කියපු වචන ටික තමයි කියන්නේ. තමන් ඉන්න මට්ටමෙන් පටන් ගන්න. අපි දන්න ඇහක් තියනවාද? ඇහක් කියලා දෙයක් තියනවාද? එතකොට ඇහ කියන එක ගැන චක්කුම් බික්කවේ ඥානං පස්සං යථා භූතං වෙන්න ඕන. රූපං වික්කවේ ඥානං පස්සං යථා භූතං වෙන්න ඕන. රූප මේක තමන් උදාහරණයක් අරගෙන බලන්න. අද ගත්තා නේද පොතක්. මේ පොත නෙමෙයි ගත්තේ මේක ඉල්ලන්න එපා. මොකක්ද මේ? පොතක් නේද? දැන් බලනවා මම ගත්ත පොතද වෙන එකක්. මේ පිට කවරේ නෙමෙයි නේද ඔය ගත්ත එකේ තියෙන්නේ? මේකද? සෙනියක හොයාගෙන ආපු හින්දා හතර දැක්කනේ නේ හොඳයි ඒක මට ඉතුරු වෙලා තියෙනවා මේ
අතුරු යන
ඔව් දැන් මේ මොකද්ද තියෙන්නේ උපම උදාහරණයක් අරන් ඔය කියපු කරුණ තේරුම් ගන්න. පොතක්. පොතක් කියන්නේ දැන් රූපයක් නේද? රූපයක් තියනවා නේද? රූපේ තියනවා කියලා දැනගත්තේ කොහමද? ඇහෙන් දැකලා. නේද? දකින්න හැක් තිබුණාද? ඒ හිතේ තියෙන ඒවා කියන්න එපා මේ මේ වෙලාවේ වුණ දෙයක්. පොතක් තියෙනවනේ පොතක් තියනවාද මෙතන
ඔබ කියන සම්මුතිය ප්‍රඥා
දැන් ඔයගොල්ලෝ ජීවත් වෙන්නේ සම්මුතිය නෙමෙයිද? ඒක තමයි පොතක් තියනවා කියන එකේ තමයි එන්න සාමාන්‍ය කෙනා ඉන්නේ. يعني රූපයක් තියෙනවා. ලෝකේට අයිති දෙයක් තියෙනවා. ඔව ඔය තියෙනවා කියන දේවල් එකතු වෙලා නේද ලෝකේ ඇතිලා තියෙන්නේ. පොතක් තියෙනවා. පොතක් තියෙනවා කියලා දැනගත්තේ දැකලා. දැක්කේ මොකෙන්ද? ඇහැ. ඔය දකින්න ඇහක් තිබිලා තියෙනවද? තියෙනවා. ඇහක් තිබිලා තියෙනවා නේද? ඇහක් නැහැ කියන්නේ ඇහ නැත්තම් කොහොමද දැක්කේ? ඇහැ. ඔව් දැන් විඥානයක් පහළ වෙන්න පුළුවන්ද ඇහැ තිබුණ නැත්තම් චක්කු විඥානය. ඇහැ තමයි ප්‍රධාන වෙන්නේ නේද? චක්කු විඥානයක් පහළ වෙන්න පුළුවන්ද ඇහැක් නැතුව? බැ.
කවුද අත්දැකන්නේ?
එතකොට
ඇහැක් දැන් තමන් ඉන්න මට්ටමේ ඉඳන් යන්න ඔක මේ
හිතෙන් හිතාගත්තු මට්ටමක ඉඳලා මේක දකින්න බෑ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා සම්මා දිට්ඨිය ඇති කරගන්න නම් ජාති තුනක් ඇති කරගන්න ඕනේ. දැන් රූපේ පිළිබඳව සම්මා දිට්ඨිය ඇති කරගන්න නම් ඉති රූපං මෙන්න මේකයි රූපේ කියන තැනින් පටන් ගන්න. රූපයක් නැහැ කියනා නම් එතනින් එහාට යන්න බෑ. රූපේ නැහැ කියන එක දෘෂ්ටියක් විතරයි. ඒක බුදුදහම නෙමෙයි. නෑ කියන එක උච්ඡේදවාදයක් මිසක් ඇත්ත ඇතිහැටි නෙවෙයි. ඒක අපි ලෝකේ ජීවත් වෙන කෙනාට රූප තියෙන ලෝකයක් තියෙනවා නේද ජීවත් වෙන්නේ. ඒවා රූප ගොඩක්. ඒක සම්මතෙන් තමයි කෙනෙක් පටන් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ සම්මතෙන් පටන් ගන්නවා. මොකද බණ කියන්නේ රහතන් වහන්සේලාට නෙවෙයි. නේද? ලෝක ජීවත් වෙනානේ. ලෝක ජීවත් වෙනානේ ඉන්නේ සම්මතේ. ලෝකේක රූප තියනවා කියන තැන ඉන්නේ. ඔව්. එතකොට යාක සම්මා දිට්ඨිය ඇති කරගන්න විදිහක් කිව්වා. පටන් ගන්න කිව්වා ඉති රූපං මෙන්න මේකයි රූපය කියලා පටන් ගන්නවා දන්න මට්ටම. නොදන්න මට්ටමින් හිතන්න ගියොත් මේක අල්ලගන්න බෑ. ඒ දන්න මට්ටමේ රූප කියන්නේ මොනවද? ඇහැට පේන දේවල් වලට අපි රූප කියනවා. ඒ රූප වල ලක්ෂණ වෙනම හොයන්න පුළුවන් බෑ. රූපේ කියන්නේ මොකද්ද කියන තැනින් පටන් ගන්න. ලක්ෂණ ටික නෙමෙයි ඇහුවේ. රූපේ කියලා අපි පිළිගන්නේ මොකද්ද? තමන්ට ඕන එකකින් පටන් ගන්න පුළුවන්. ඉති රූපම මෙන්න මේකයි රූපය. හරි? එක රූපයකට දාලා බලන්න ඕන. තමන්ගේ ශරීරයට රූපේ කියලා තමන් හිතනවා නම් එතනින් පටන් ගන්න. නැත්නම් එළියේ තියෙන ගහක් රූපේ කියලා හිතනවා නම් ඒකෙන් පටන් ගන්න. ඒකත් රූපේ කියලා හිතෙන්නේ නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. රූපේ කියලා මොකක්වත් නැත්තා. ඉතින් ඉති රූපං කියලා ගන්න දෙයක් නැහැ.
එහෙම කෙනාට පේන්නේ
නැහැ. එහෙම කෙනාට දකින්න දෙයක් නැහැ. දැන් මේ මෙහෙම රූප තියනවා කියලා හිතන අය තමන්ට කැමති රූපකින් පටන් ගන්නවා. හරි? එතකොට ඔන්න දැන් මම මේ නිකන් උදාහරණයක් ගත්තා මේ පොතක් කියන. රූපයක් කියලා පිළිගන්නවා නේද පොත? එතකොට ඉති රූපං. සම්මා දිට්ඨිය ඇති කරගන්න නම් ඊළඟට කියනවා ඉති රූපස්ස සමුදය. මේ රූපේ සමුදය මොකද්ද? ඉති රූපස්ස අත්ංගමෝ. මේකේ අත්ංගමය මොකද්ද කියන එක නුවණින් බලනවා. මේ දෙකම ඇහැට පේන්නේ නැහැ. මේ නුවණින් බලනවා රූපයෙන් තියෙනකොට රූපේ සමුදය මොකද්ද? අත්ංගමය මොකද්ද? ඔන්න ඔක දකින්න කෙනාට සම්මා දිට්ඨිය ඇති වෙනවා. සම්මා දිට්ඨිය කියන්නේ මේ ලෝකෝත්තර මාර්ගේ පටන් ගන්නවා. හරි. තකොක තමයි අපි ඥානං පස්සං යථා භූතං වෙන්නේ. හා අහලම දැනගන්න ඕන ධර්මයක් ඒක බුදු දහමක් තියෙන කාලෙක විතරයි අහන්න පුළුවන් නේද? බුදු කෙනෙක් දේශනා කරපු නිසාමයි අපිට ඒක අහන්න ලැබෙන්නේ. ඒක තනියෙන් අවබෝධ කරගන්න පුළුවන් ලේසි පාසු එකක් නෙවෙයි. බුදු හාමුදුරුවෝ දේශනා කරන්නේ මේක පෙර නොයසු විරූ ධර්මතාවයක්. නේද? රූපේ අනනස්සු තේසු ධර්මයන්සු. එතකොට ඉති රූපං ඒ රූපය කියන එකක් තෝරගන්න ඕනේ නැත්නම් එතනින් එහාට යන්න බෑ. හරි? රූපය කියලා දෙයක් තියෙනවා. පොකෝ නම් තමන්ගේ ඇහැට දාන්නත් පුළුවන්. ඇහැ කියන්නේ රූපයක් නේද? රූප ඝණයට නේද ඇති? රූපයක් කියලා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ මොන වගේ දෙයක්ද? රූපයක් හඳුනගන්න.
වර්ණයක්
තියෙන ඕනේ දෙයක් ලෝකෙට අයිති ඕනම දෙයක් රූපේ. හරි මම අහන්නේ රූපයක් කියලා දැනගන්නේ එක්ක ඇහෙන් දැකලා දැනගන්නවා කනෙන් අහලා දැනගන්නවා නාසයෙන් ගඳ සුවඳ දැනලා නාසය නිසා දැනගන්නවා දිව නිසා දැනගන්නවා කය නිසා දැනගන්නවා නේද? ওই පහ නිසා යම් කිසි දෙයක් දැනගත්තද ඒකට රූප කියලා කියනවා. ඒ පහමත් රූප. ඇහැ කියන්නේ රූපයක්, කන කියන්නේ රූපයක්, නාසය කියන්නේ රූපයක්, දිව කියන්නේ රූපයක්, කය කියන්නේ රූපයක්. ඔවට අරමුණු වෙන දේවලුත් රූප. ඒ කියන්නේ රූප ශබ්ද, ගන්ධ රස, පොට්ටබ්බ කියන ඒවා රූප. එහෙනම් ඒ රූප අඳුරගන්න විදි. තව විදිවලටත් ওই රූප වර්ග කරන්න පුළුවන් වවන්න. මොනවා? රූප අත්‍යත්ත පිටක අත්‍යත්ත රූප බාහිර අභ්‍යන්තර ඒවා බාහිරයි. අපි සාමාන්‍ය අභ්‍යන්තර රූප කියන්නේ ශරීරයට නේද? ඒ වයින් එළියේ තියෙන ඒවට බාහිර රූප කියනවා. රූප දුර තියෙන ඒවා ළඟ තියෙන ඒවා අතීත අනාගත වර්තමාන කාල තුනකට දාලා කියන්න පුළුවන්. හීන ප්‍රනීත ඒ කියන්නේ සිවුම් මේවා ඕලාරික ඒවා ඊළඟට කැමති ඒවා අකමැති ඒවා නේද? ඒ වගේ එක එක විදිහට වර්ග කරන්න පුළුවන්. ඒ වර්ග කරන්නේ රූපයක් තිබුණොත් නේද? රූපයක් තිබුණොත් අපිට ඒක වර්ග කරලා පෙන්වන්න පුළුවන්. ඕක මොන එකකටද අයිති වෙන්නේ? එකලස් ආකාරයක් තියෙනවා. එහෙම වර්ග කරන්න පුළුවන්. එහෙම නැත්නම් රූපේ සකස් වෙලා තියෙන හැටි කියලා කියන විදිහකුත් ඕනනම් කියන්න පුළුවන්. ඈ? කොමනවයින්ද හැදිලා තියෙන්නේ? දැන් ශරීර රූපේ ගත්තොත් එක්ක 23 රූපය එකතු වෙලා හැදිලා තියෙනවා කියන්න පුළුවන්. කෙස් ලෝමද. එහෙම නැත්නම් ඒවත් ආයේ කඩලා කඩලා බැලුවොත් තව තව පොඩි පොඩි දේවල් එකතු වෙනවා. මොහොම කෙලවරට ගිහින් කියනවා පඨවි ආපෝ තේජෝ වායු. ඒ විදිහට කියන්න පුළුවන් සතර මහා ධාතු. නේද? දැන් ඔය සේරම තියෙන රූපයක් ගැන විස්තර නේද? පවතින රූපයක් ගැන විස්තර තියනවා කියලා හිතන රූපයක් ගැන විස්තර ටික. නේද? ඒක රූපයක් තියෙනකොට ඕක අපිට විස්තර කරන්න පුළුවන්. දැන් හීනෙන් මොකක් හරි රූපයක් දකිනවා. ඕක කාට හරි විස්තර කරන්න ගියාම මොනව හරි ටිකක් කියනවනේ නේද? ඒතර ඒ විස්තර කිරීම ඔය තියෙන්නේ. ඒ කියන්නේ රූපයක් තියෙනවා කියලා පිළිගත්තාම ඒක එක එක විදිහට විස්තර කරන්න පුළුවන්. ඒ ඔය ලෝකයා විස්තර කරන විදි ටික තමයි ඔය 11 ආකාර. නේද? තව කාට හරි රූපයක් ගැන කියන්න ගියොත් ඔබ 11 ආකාරයකට දාලා කියන්න මේවා. නේද? කොට ඔය ලෝකෙට අයිති කෙනා දන්න ටික තමයි ඔය කිව්වේ. කොල්ල හිතාගත්තට ඔය ධර්මයක් ඉගෙනගෙනයි මම ওই ටික දැනගත්තේ කිව්වට ධර්මය නොදන්න කෙනෙක්ගෙන් අහන්න අතීත රූපයක් ගැන දන්නේ නැහැ වර්තමාන රූපයක් ගැන අනාගත රූපයක් ගැන දන්න ඔය විදිහට මේ ගණන් කරලා කියන්න බැරි වෙයි ඒ උනාට කීප ඇහුවා එයා දන්නවා ඒ රූප ගැන නේද එතකොට ඔය ලෝකෙට ආйти දැක්මකදී දැනගන්න දේවල් ගොඩක් නේද ඔය අන්න ඒක තේරුම් ගන්න. එතකොට මේ ධර්මය පටන් ගන්නේ සම්මතේ පිළිගත්තු මට්ටමේ. සාමාන්‍ය කෙනා අදකින මට්ටම. එතකොට ඒ රූපය ගැන විස්තර ඔන්න ඔය විදිහට විස්තර කරන්න පුළුවන්. මේ සතර මහා ධාතු වෙන්න පුළුවන්. අරව මේවා කතන්දර ගොඩක් තියෙනවා. හැබැයි මතක තියාගන්න ඔය ටික දැනගත්තා කියන්නේ ඔය ලෝකෝත්තර දැක්ම නෙවෙයි. තියෙන රූපේ යථාභූත තත්වය නෙවෙයි ඔය. ඉති
රූපං කියන්නේ එතන නෙමෙයි නේද?
නැහ ඉති රූපං කියන්නේ දැන් රූපය කියන්නේ මොකද්ද? අපි සාමාන්‍යයෙන් අපි රූපය කියන්නේ මොකද්ද? තියෙන කියන්නේ දැන් තියනවා කියලා හිතන රූපේනේ. ඒකෙන් පටන් ගන්නවනේ ඒක තමයි ඉති රූපං කියන්නේ. හා ඊළඟට ඒකේ ඇත්ත ඇති හැටි හොයන ටික තමයි ඊළඟට කියන්නේ. ඕකේ සමුදය මොකද්ද? අත්ංගමය මොකද්ද? කියලා අන්න නුවණින් බලන්න. එතකොට තමයි සම්මා දිට්ඨිය එන්නේ. එහෙමනම්. ඔය දැන් කියපු කතා ටික සම්මා දිට්ඨිය නෙවෙයි. සාමාන්‍ය ලෝකයා රූපය ගැන දන්න මට්ටම. ඒ කියන්නේ අතීත රූපයක් වෙන්න පුළුවන්, වර්තමාන රූපයක් වෙන්න පුළුවන්, අනාගත රූපයක් වෙන්න පුළුවන්, කැමැති රූපයක් වෙන්න පුළුවන්, අකමැති එකක් වෙන්න පුළුවන්, ළඟ තියෙන රූපයක් වෙන්න පුළුවන්, දුර එකක් වෙන්න පුළුවන් නේද? අජ්ජත්ත මේ මට අයිති එකක් වෙන්න පුළුවන්, එළියේ තියෙන බාහිර දෙයක් වෙන්න පුළුවන්. ඔවා සාමාන්‍ය ලෝකයා රූප බාර ගන්න විදි. ඒ කියන්නේ රූප ටික ඔක්කොම අහු වෙන්න තමයි ওই ටික දැන්නේ. නේද? එතනින් තමයි පටන් ගන්නවා. ඒ කියන්නේ Taman ඉන්න මට්ටමෙන් පටන් ගන්නවා. රූපේ කියලා දෙයක් පිළිගන්නවා. ඒ රූපේ මේක. ඉති රූපං. ඊළඟට ඉති රූපස්ස සමුදය. ඔන්න ඔතන ඉතින් ටිකක් නුවණ යෙදෙන්න ඕන. සමුදයයි අත්ංගමයි. සමුදය තිබුණත් තමයි රූපේ තියෙන්නේ. හේතු ඇති කල්නි ඒ ඵලය තියෙන්නේ. සමුදය නැත්නම් එහෙම ඵලය නැහැ. අන්න ඔතන තියෙනවා ධර්මතාවය. මේ දැන් තියෙනවා පටිච්ච සමුප්පන්න බව. හේතු යෙදෙන හින්දා උප්පාදනය පටිච්ච සමුප්පන්න. යම් කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන ධර්මතාවයක් ඔතන තියෙනවා. සමුදයයි අත්ංගමයයි කියනකොට. ඕක සාමාන්‍ය ලෝකයා දන්නේ නැහැ. ධර්මයක් අහලා දකින කෙනා විතරයි ඕක දන්නේ. දන්නවා නම් දැනගන්න පුළුවන් එහෙම කෙනාට විතරයි. ඔය මට්ටමක් තමයි පෙර නොයසුන් විරූ ධර්මතාවයක් වෙන්නේ. හ? ඔයක මගෙන් අහලා හරියන්නේ නැහැ. ඉතින් Taman ලෝකේ කියන්නේ මොකටද කියලා බලන්න. මොකටද ලෝකේ කියන්නේ? රූපගෝලකටනේ ලෝකේ කියන්නේ. වටපිටාවේ තියෙන අරවට මේවට ওই ටික ඔක්කොම එකතු කරලා නේද ලෝකේ කියන්නේ? රූප ටිකේ එකතුවට කියනවා ලෝකේ කියනවා. නේද? ඒකේ මුළු ලෝකෙම එක සැරේ ගන්න නැතුව ඉස්සර එක රූපයක් ගන්න. මේ ඔක්කොම ටික එක සැරේ බලන්න බෑනේ. තමන්ට හිතා ගන්න පුළුවන් එකකින් පටන් ගන්න. එතකොට මේ දැන් පොත තියෙනවා නේද? පොත එතකොට රූපය. හා මේ ප්‍රායෝගික වෙනවා. පොතක් තියෙනවා පොත රූපයක්. මේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා දැන් ඇහැගෙන ඥානං පස්සං යථාභූතං රූපය ගැන ඥානං පස්සන් යථා භූතං වෙන්න කියලා. සාමාන්‍ය කෙනා ඥානං පස්සන් යථා භූතං ওই දෙක ගැන. දැන් මේ පොත තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? මේ පොත මෙතන තිබුණා කියලා මීට කලින් දැනගෙන හිටියේ නැහැ නේද? දැනගත්තා නම් ගන්නවා නේද? දැනගත්තේ කොයි වෙලාවේද?
දැක්කා.
හොඳ වෙලාවට දැක්කේ නැහැ කලින්. ඒ දකින්න කලින් Tamanට මේ පොත මෙතන තිබුණාද? තමන්ගේ ලෝකෙට මේ පොත තිබුණාද මෙතන? නෑ.
නෑ.
දැනගත්ත වෙලාවේ ඉඳලා නේද? දැන් මොකද දන්නේ කොහොමද කොහොමද කියලා හිතන්නේ. දැක්කට පස්සේ නේද? මේ පොත තමන්ගේ ලෝකෙට ආවේ දැක්කට පස්සේ නේද?
දැන් දැක්කට පස්සේ.
දැක්කේ නැත්තම් අපේ ලෝකෙට නෑ. තේරුණාද? ස්ථිර වශයෙන් නේ එහෙම හිතුවොත් ලේසි නේද ඈ ස්ථිර කියන්නේ මහා කාලයක් තියෙන්න ඕනේ අපිට ඇලෙන්න හරි දැනට ගන්නකෝ මේක කියන්නේ මේක ඕනකට වඩා ඒ කොම්ප්ලෙක්ස් කරගන්න එපා මේ තියෙන තමන්ට තියෙන රූපකින් පටන් ගන්න. රූපයක් කියන එකෙන් පටන් ගන්න. පොත බැරි නම් ඔය ළඟ තියෙන පැදුරක් හරි ගන්න. රූපය. දකින්න දෙයක්. රූපයක් කියලා පිළිගන්න දෙයක්. දැන් ඒ රූපේ මම හැගත්තු හින්දා දකින්න දෙයක් ඉඳන්. ඔක කනිනත් ගන්න පුළුවන් අර බෙර කාර්යය. සබ්දේ නිසා දැනගත්තා නේද? ඒතර කණයි දැනගත්තු දෙයකින් එහෙමත් රූප ගැන අපි දැනගන්නවා. දැන් මෙතන එහෙන් දැකලත් රූප ගැන දැනගන්නවා. ඒ රූපයක් තියනවා කියලා දැනගෙන තියෙන්නේ එහෙන් දැකපු හින්දා. නේද? දැන් මේක මොකද හිතෙන්නේ අපි මේ දකින්න කලිනුත් මේ පොත මෙතන තිබිලා තියනවාද දකින්න මොහොතකට කලින්?
තියෙනවා.
දැන් මම අහන්නේ මේ හිතේ තියෙන එක නෙමෙයි මේ.
තිබිලා
තියෙනවා දැක්කේ නෑ. අපරාදේ මට ඔබ මිස්ුනේ කියලා මේ හිතෙන්නේ නේද? මෙතෙන්ට එනකොට ওই මෙතන තිබිලා තියෙනවා මම දැක්කේ නෑ. එහෙම හිතෙනව නේද? දැන් මේ පොත තියෙනවා කියලා දැනගත්තේ දැක්ක මොහොතේ. හිත කියනවා ඕක ඊට කලින් ඔතන තිබිලා තියෙනවා.
ඉතින් ඉසයි තියෙන්නේ.
නේද? දැන් දැනගත්තු පොත තියෙනවා කියලා දැනගත්තේ දැක්ක මොහොතේනේ. ඊට කලින් දැනගෙන හිටියේ නැහැ නේ මේ පොත තියෙනවා කියලා. ඊළඟට මොකද හිතන්නේ? ඒ දැනගත්තු පොත
ගණ්ඩා
ඊට කලින් ඔතන තිබිලා තියෙනවා. නේද? ඉවර වෙනකොටත් තිබුණොත් ගිහිල්ලා අරගන්න ඕන අනාගතේට තියෙනවා දැන් දැක්ක මොහොතේදී කියන්නේ වර්තමානයේ පොත තියෙනවා ඒ මත අතීතෙත් අපි පොත හැදුවා අනාගතේටත් දැන් හදලා ඉවරයි නෑ ඒ පොත නිත්‍ය කරලා නේද පැවැත්මක් දීලා නේද අතීත වර්තමාන අනාගත